දක්වන ලද දීපිත කියද්දී අතීත කිත කෙසේ ප්‍රත්‍ය. ඒක දීපණය කරන්නා වූ කියන අර්ථයෙන් දීපක කියලා වචනය. ඒකට ප්‍රත්‍ය ක ප්‍රත්‍යක් අගට අවසරයි. මනම් අපිට අද අපි පද භාජනීය කොටසේ උත්තරහට තව ටිකක් කරගෙන යමු. අපි නවත්තලා තියෙන්නේ 172 පිටුවේ අට කතා වෙනා වික්කු පදේ විස්තර කරගෙන ගියේ නේද? වික්කු පදේ අපි ආපහු මතක් කරගමු. මේ මොකක්ද මේ කිව්වේ කියලා අපි කොතනද දැන් මේ ඉන්නේ සම්බන්ධය මතක් කරගත්තොත් නේද? සම්බන්ධය මතක් කරගත්තොත් ශික්ෂාපදේ අපි කියලා ඉවර කළා. පළවෙනි පරාජිකා ශික්ෂාපදේ. ඒ ශික්ෂාපදේ දිනම් පටන් ගන්නේ කොහොමද? යෝපන භික්ඛු. භික්ඛූනම් තික්ඛාසා ජීව සමාපන්න ඕනේ තියෙන්නේ. ඒක එතන යෝපන භික්ඛු කියන තැන භික්ඛු කියන පදේ අර්ථයයි දැන් කියාගෙන යන්නේ. ඒ භික්ඛු කියන පදේ අර්ථ ගණනාවක් වෙන්නලා එකකින් එක දැන් අපි පැහැදිලි කරගෙන යනවා. ඒකේ බොහෝ කොටසක් දැන් ඉවරයි. ඉතින් එහෙමනම් ඒකේ අන්තිමට තියෙනවා මේ කිව්වේ ඤාති චතුර්ථ කර්මයෙන් අදහස් කරපු ඤාති චතුර්ථ කර්ම උපසම්පදාවෙන් උපසම්පදා වූ භික්ෂුන් වහන්සේ තමයි මෙන්න මේ ශික්ෂාපදයකදී භික්ෂුව කියලා අදහස් කළේ කියන එක ගැන කියවෙනවා. අපි එතන ඉඳන් ඒ ටික අද කතා කරගෙන යමු. 172 පිටුවේ අගම කියලා මං හිතන්නේ. මතක හිටියට නම් එතන. ඔව් අට කතාවේ 172 පිටුවේ අන්තිම ඡේදෙ. ඔය දැන් සති දෙකක් විතර අපිට කරන් බැරි වුණා නේද මේක. ඒක අපි කලින් දීලා තිබුණා කීප දෙනෙකුට. දැන් නම් දුන්නා ඒවත් සමහර විට මතක නැතුවද නේද මට දුන්නාද කියලා. පටන් ගන්න තියෙන දීරානන්ද
ඒවන් හිතේ ප්‍රතිපාරාණික වන්නාස්ත නේ වාර්යා භවිතේ ඒවා මිදති මෙදී අධිකාරී ප්‍රථම පරාජික වන්නාද ප්‍රථම පරාජික වන්නාද වාර්යා න පරිවිතති දරයන් වන්නේය යතත් යතත් නාවේ ච පාලියා මන්නා සුභින්නියා පරිවිතති යතත් කාලේ යතත් කාලේ ඉවෝ පරිදින පාලියා වන්නාද පාලිය පිළිපද වන්නාද සුභින්නියා පරිවිතති මෑනින් දතේ වන්නේය කාන්ති දානයි අපුඤ්ඤායි පරිසන්ති තානි ඒ නිය කරන විස්තර තානි දානමි ඒ නිය කරන විස්තර කරන දැද්ද අපුඤ්ඤායි පරිසන්ති ශූන්‍ය වනාහ ධම්මා අනුපද ගන්න මේව කරෝණ ධම්මා එදෙරි අනුපද ගන්න මේව පද අනුමෝහනාව කරෝණ
අනුපද වන්නන මේව
අනුපද වන්නන මේව පද අනුමෝහනාව
ඒ මොකක්ද එතන විස්තර කළේ? දැන් අපි මෙතන කිව්වනේ මෙතනදී භික්ෂුවක් කියලා අදහස් කරන්නේ ඤප්ති චතුර්ථ කර්ම උපසම්පදාවෙන් උපසම්පදා වුණ භික්ෂුවක් තමයි මේ පළවෙනි පරාජිකාවේදී භික්ෂුවක් කියලා අදහස් කරන්නේ. එතකොට මෙතනදී දැන් මේ ඤප්ති චතුර්ථ කර්මය කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැනේ තාම. ඒ නිසා පුරාණ අටකතාවල කියන්නේ සිංහලෙන් තිබුණු මහා අටකතාදී පැරණි අටකතාවල කියන්නේ සියලු අටකතාවල ඒ සංඝ කර්ම හතර ගැන දීර්ඝ විස්තරයක් තෙල පාටත් දිනල්ලා දක්ව මෙතනදී විස්තර කරලා තිබුණා කියන එකයි මේ කිව්වේ. මෙතනදී තින් මේ කර්ම හතර විස්තර කරන්න ඕනේ කියලා සියලු අටුවාවන් කිව්වා. ඒවා ඉතින් අනුපිළිවෙලට අපලෝකන ඤප්තිකම්මාදී ඒ ක්‍රම ඒ ඒ වර්ග හතර අනුපිළිවෙලට කියලා විස්තර වශයෙන් කන්දට එනොත් පරිවාරයේ අග තියෙන කම්ම විභංගයනොත් පාලිය ගෙන හැර දක්වලා තෙල ගෙන්නලා පින්නලා විස්තර කරලා දේශනා කරලා මේකේ රචනා කරලා තිබුණා පුරාණ අට කතාව. ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මේ කතාව මේ බුදු ගෝසවාන් වහන්සේ කියන්නේ ඒවා අපි මෙතනදී කියන්න යන්නේ නැහැ. ඒ සියලු විස්තර තානිමයම් පරිවාර අවසානයේ අම්ම විභංගයේ ඒව වන්න ඉතා. අපි ඒවා දැන් මෙතනත් කියලා එතනත් කියන්න ගියොත් ටිකක් මේ පොත දික් වෙනවා වෙදීනේ. ඒ නිසා අපි මෙතනදී මේ මෙටි විස්තරේ නොකිය අපි මේ කාරණා මේ විස්තරේ ඒ විනය කර්ම සම්බන්ධ විස්තරේ පරිවාරයේ අග තියෙන කර්ම විභංගයේදීම විස්තර කරනවා. ඒවංකිතති පඨම පරාජික වර්ණනාච න භාර්යා භවිස්සති. ඉතින් එහෙම විස්තර කරද්දී මේ පළවෙනි පරාජිකා වර්ණනාව අපහසු වෙන්නේ නැහැ. ඉතින් දැන් මේකේ මීට සම්බන්ධ විස්තරයක් නෙවෙයිනේ මේ ටික. මේ පළවෙනි පරාජිකාවට සම්බන්ධ විස්තරයක් නෙවෙයිනේ. ඒ ටික මෙතෙන්ද කිව්වොත් ඉතින් කට්ටියට තේරෙන්නේ නැතෝ යනවා බර වෙඩි. ඒ බර වෙඩිකම එන්නේත් නැති වෙනවා මෙතනින් ඒ ටික අයින් කළහම. ඒ වගේම යතහටිකායච පාලියා වන්නනා සුඤ්ඤේයා භවිස්සති. තෙල තියෙන ආකාරයටම මේ විස්තරය කළොත් දැන් තෙලේ තියෙන්නේ ඒ ටික තෙල තියෙන්නේ එතකොට පරිවාරයේ කන්දකවලයි. ඒ තැන්වලදී මේ විස්තරය කරපුවාම එතකොට ඉතින් ඒ තෙලේ ඒ ටික කිව්වා ඊට පස්සේ අට කතාව කියුවා. එතකොට ඒ ටික වැඩිපුර පැහැදිලි වෙනවා. ඒ වගේම තානිච තානානි අසුඤ්ඤානි භවිස්සති. ඒ තැන් වලින් මේ විස්තරේ අයින් කරලා හැම මෙතෙන්ද දැම්මා නම් එහෙම. එතකොට මොකද වෙන්නේ? මෙතන ටිකක් බර වැඩි වෙනවා, එතන හිත් වෙනවා. ඒ විස්තර කරපු තැන. ඒ නිසා එහෙම හිත් වෙන්නෙත් නැහැ අපි එතනට දාපුවා මේ ටික. ඒ නිසා අපි ඒ අනුපද වන්න නම් ඒව කරෝම. අපි ඒ පද අනුව අනුපිළිවෙලින්ම ඒ පද අනුව ඒ විස්තරේ ඒ සුදුසු විදියට කරනවා කියලා ස්වාමීන් වහන්සේ මතක් කරන්. ඉතින් මේ පුරාණ අටකතාවල ඒ නිසා මේ කාරණා තමයි සමනාද කියන්නේ අර පුනරුක්ත නැවත නැවත කියව දේවල් අපි ඉවත් කළා කියලා කියන්නේ මෙන්න මේ එක උදාහරණයක්. එතකොට මේ පුරාණ අට කතාවල ඒ විනය කර්ම ගැන කියවෙන මේ තැන් කීපයකම විනය කර්ම සම්බන්ධ විස්තරය තිබිලා තියෙනවා. එතකොට මේ තැන් එහෙම නොකර ඒ අදාළ තැනදී විතරක් මේ සම්බන්ධ පාසලිකාවේ කරනවා. ඉතින් අර ප්‍රධාන හේතුව ඉතින් අර බලන බලද්දී නැත්නම් අර පොතත් ගොඩක් ලොකු නාම දැන් මේ පොතත් හොඳ වෙලාවට අපිට දැන් මේ කොටස් හතරකට තියෙන්නේ නේද? ඔක්කොම එකට තිබ්බොත් එහෙම බය හිතෙනවනේ සමහරට. මෙච්චර මේක කවදා ඉවර කරන්නේ නේද? එහෙම හිතෙන්න පුළුවන්. මේ වගේ බරක් දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රමාණය අඩු වුණාම. ඒ නිසාත් මේ විදිහට ඒ කොටස් අඩු කළා කියන එකයි කියන්නේ. හරි. මොනවා හෝ ගැටුවක් තියෙද? නෑ.
නෑ.
ඉතින් දැන් මේ පොතේ තියෙන විදිහටම අපි කරගෙන. මේ විනය කර්ම හතර ගැන ඉතින් අතරම විස්තරය මෙතෙන්ද කියන්න ගියොත් ලොකු විස්තරයක් තව පෙළ පාටක් අපිට අරගෙන කියන්න වෙනවනේ කොහොමද? ඒ නිසා ඉතින් ඒ අදාළ විස්තරේ කියන තැනදීම අපි ඒ ටික කියාගෙන යමු. ඉතින් කොට කවුද දන්නේ කියන්නේ? දැන් එහා කොටක කවුරු හරි බාර ගත්තා. නේද? හරිද? කියමු නේද? ඒකම ඒකම ආයෙ කියන්න ඕන නැහැ. తత్ర తత్రాపి తత్ర యను తేసు విక్కకో ఇతి ఆదినా నయేన తేసు విక్కకో యనాది నయేన న్యాయేన బుద్ధేసు విక్కుసు కియో విక్షూన్ అతురి
యోరాయం విక్కుతి యోరాయం విక్కు యోరాయం విక్కు ఇతి యోరాయం విక్కు యను යෝ අයම් වික්ඛූ යයි පද වේදාකට ඉතුයි. තමන්ගේ සංගේන වේදාරම් උපසම්පන්නෝ කි අට්ඨසු උපසම්පදාතු ඥාති චතුත්තේනේම සම්මේන උපසම්පන්නෝ. තමන්ගේ සංගේන වේදාරම් උපසම්පන්නෝ
යනි.
යනි අට්ඨසු උපසම්පදාතු අටවැදෑරුම් උපසම්පදා අතුරි ඥාති චතුත්තේනේම සම්මේන උපසම්පන්නෝ. ඥාති චතුත්තේ පන්නු කර්මයෙන් උපසම්පන්න වූයේ යන අර්ථයි. අයම් හිමස්කින් අර්ථේ අභික්ඛේතෝ වික්ඛූති. අයම් හිමස්කින් මේගොල්ලන් ගන්නා පත්තේ වික්ඛා පාරාදීකෝ හෝති ඉති අත්තේ වික්ඛූති අභික්ඛේතෝ. අයම් හිමස්කින් අත්තේ අභික්ඛේතෝ වික්ඛූති ඉති යනු අයම් හිමස්කින්
අයම් මෙතෙමි
මෙතෙමි මේකුණ ධම්මපත්තේ වෙච්චා පාරාජිකෝ හොටි
ඉති ඉමස්මින් අත්තේ
ඉති ඉමස්මින් අත්තේ
යනමේ අර්ථයෙහි
යනමේ අර්ථෙහි වික්ඛු අවිත්තේකෝ වික්ඛු අදහස් කරන ලද්දේ
ඔව් වික්ඛු යැයි අදහස් කරන ලද්දේ
වික්ඛු යැයි අදහස් කරන ලද්දේ ඉතරේ පන වික්ඛකෝත්ති ආදි ආදයෝ අත්තුද්ධාර වතේන මුත්තා ඉතරේ පන අන්‍යෝ වනාහි වික්ඛකෝති වික්ඛු යනාමි හේ ගැනෙන අත්තද්වාර වශයෙන් කියන ලදි.
ඔව් මේ විදිහට ගන්න ඕන. වික්ඛකෝ ඉති ආදයෝ ඉතරේ පන
වික්ඛකෝ ඉති ඉතරේ පන ආදයෝ
නෑ නෑ වික්ඛකෝ ඉති ආදයෝ ඉතරේ පන
වික්ඛකෝ ඉති ඉතරේ ආදයෝ ඉතරේ පන
වික්ඛකෝ යනාදී ඉතිරි අය වනාහි
ආදී ඉතරේ අන්‍ය වනාහි
අත්තුද්දාර වශයෙන් පුත්ත
අත්තුද්දාර වශයෙන්
අර්ථ ඉදිරියෙන් වශයෙන් කියනාලත්
හේතුක වික්ඛකෝටි ආදයෝ නිවිති වශයෙන් පුත්ත
හේතුක
හේතුක
ඔවුන් අතුරින්ද
ඔවුන් අතුරින්ද
එහෙම නැත්නම් ඒ පද අතුරින්ද
ඒ පද අතුරින්ද වික්ඛකෝති වික්ඛකෝ ඉති ආදයෝ වික්ඛු වික්ඛකෝ යම් ආදේ නිරුතු වශයෙන් කියන ගති සාමාන්‍ය වික්ඛු පඥාන වික්ඛු ඉති ඉමේ දේ අභිජාතන වශයෙන් උත්තා සාමාන්‍ය වික්ඛු පඥාන
වික්ඛු හරියට
සාමාන්‍ය වික්ඛු පඥාන වික්ඛු
ඉති ඉමේ ද්වේ
ඉති ඉමේ ද්වේ
යන මේ පද දෙක
යන මේ පද දෙක අභිලාෂ වශයෙන් උත්තා විහාර වශයෙන් කියනවාදී එයි කු බුද්ධයන් උපජ්ජාය පටිලක් උද සම්මදා වශයෙන් මුක්තා තු ඒ බික්කු යන බුද්ධයන් උපජ්ජාය බුදුරජාන් වහන්සේ උපජ්ජාන් වහන්සේ කොට පටිලක් උද සම්මදා වශයෙන් තු පදයන් වහන්සේ මෙත් වහන්සේ ලැබු පටිලක් උද සම්මදා වශයෙන් මුක්තු ලැබු උද සම්මදා වශයෙන් කියන ගනි කරණාගමන බික්කු අනුප්පන්නාගේ සමභාගය උද සම්මදා වශයෙන් මුක්තු සරණාගමන බික්කු
සරණගමන බික්කුව
සරණාගමන බික්කුව කම්ම වාචා උපසම්පදා අනුප්පන්නාය
කම්ම වාචාය අනුප්පන්නාය
කර්ම වාචාය අනුප්පන්නාය
කර්ම වාක්‍යේ නූපන් කල්හි
කර්ම වාචාය නූපන් කල්හි උපසම්පදා වශයෙන් මුක්තා උපසම්පදා වශයෙන් කියනවාදී බද්දෝති ආදේව ගුණවතේ මුක්තාන් වේසබ්බා
භද්‍රෝ इति ආදයෝ
භද්‍රෝ इति ආදයෝ
භද්‍රෝ යනාදී පද
භද්‍රෝ යනාදී පද
ಗುಣවතේන වුත්තා इति වේදිතබ්බා
ಗುಣවතේන වුත්තාන් වේදිතබ්බා
වුත්තා इति
වුත්තා इति වේදිතබ්බා
ಗುಣවතේන කියනා ලද්දේයි දතේති
ಗುಣවතේන කියනා ලද්දේයි දතේති
ඊළඟ ටික කාට අපි ඒ ටික බලාගෙන යමු නේද එතනදි කියන්නේ පෙළ පාටයක් දැන් පෙරලාගෙන තියාගන්න ඕනේ නැත්නම් මේ කොහෙද කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති වෙනවා ඒ නිසා පෙළේ මේ කොටස විස්තර කරපු පද භාගයක් ඒකත් ළඟ තියාගන්න ඕනේ කොහොමද මේ අන්තිම ටික තියෙන්නේ
අන්තිම
වික්කුපදේ අන්තිම කොටස අන්තිම විස්තරේ කොහොමද තියෙන්නේ අන්තිමට කියනවා ඒ අන්තිම తත්‍ර යෝයං හරි අන්න ඒ ටික තමයි දැන් මේ විස්තර කියාගෙන යන්නේ ඈ එන බලාගෙන ඉන්න ඕනේ. ඒක తත්‍ර කියලා තියෙනවනේ උතන පදයක්. ඒක තමයි මේ මුලින්ම කියන්නේ. తත්‍ර කියලා කියන්නේ අන්න ඒ භික්කකෝ ති භික්ඛු යනාදී වශයෙන් භික්ඛු පදයේ අර්ථ ගොඩාක් කිව්වනේ. ඒ කියපු අර්ථ අතුරින් කියන එකයි මෙතන කියන්නේ. ඒ తත්‍ර කියන එකේ තේරුම සත්වමී නිද්ධාරණ අර්ථයි. ඒ කියු භික්ෂු පදයේ අර්ථ අතුරින් කියන එකයි අර්ථය. යෝයම් භික්ඛු කියන එකේ පදවෙන් කරලා පෙන්නනවා යෝ අයම් භික්ඛු කියලා පදවෙන් කරගන්න ඕන. සමග්ගේන සංගේන තෙයාරං උපසම්පන්නෝ කියලා කියන කී තේරුම අටවැදෑරුම් උපසම්පදා අතරින් ඤත්ති චතුර්ථ කර්මේන උපසම්පදා වූ භික්ෂුව තමයි මෙහිදී භික්ෂුව කියලා අදහස් කරන්නේ. ඊට පස්සේ අයන් ඉමස්මින් අත්තේ අදිප්පේතෝ භික්ඛු කියන එකේ තේරුම අයන් මේ භික්ඛුව ඉමස්මින් මේ තුන ධම්මං පතිසේවිත්වා කියන මෙන්න මේ පරාජිකෝ හෝති කියන මෙන්න මේ පළවෙනි පරාජිකාවේදී භික්ඛු इति අදිප්පේතෝ භික්ඛුව යයි අදහස් කරනා ලදී. ඉතින් අනික් පද එහෙනම් මොකටද කියන්නේ? ඉතින් ওই ටික විතරක් කියන්න තිබුණානේ. තෙලේ ඉතින් ওই ටික විතරක් කියන්න තිබුණානේ. ඇයි එච්චර තවත් විස්තර ටිකක් කිව්වේ? කියන අන්නේ පැහැදිලි කිරීම තමයි ඊළඟට අර්ථ කතාවේ කරන්නේ. ඉතරේ පන භික්කකෝ इति ආදයෝ අත්ුද්ධාර වශයෙන් බුත්තා. ඒකට මේ අර්ථ දැක්වීම වශයෙන් මේ භික්කු කියන පදේ මේ අර්ථ තියෙනවා කියලා කියන්න ඕන නිසා තමයි දැන් නිකම්ම කිව්වොත් එහෙම මේ ඤත්ති චතුර්ථ කර්මයෙන් උපසම්පදා වූ භික්ෂුවයි මේ මෙතන භික්ෂුව කියන්නේ කියන එක විතරක් තිබුණා නා. බික්කු කියන පදේ තේරුම විදියට එතකොට මේකේ තේරුම මොකක්ද දන්නේ? බික්කු කියන එකේ තේරුම මොනවද දන්නේ කියලා සැකයක් ඇති වෙනවනේ. අන්න ඒ සැකය දුරුකරන්න මේ බික්කු කියන පදයේ මේ අර්ථ තියෙනවා මේ විදියට කියලා ඒක පැහැදිලි කරන්න නිසා තමයි අර්ථ දැක්වීම වශයෙන් ඒ විස්තරේ ආවේ පදභාජනයේ. ඒ පදභාජනයේ තියෙන වචන අතරිනුත් භික්කකෝ යනාදී වචන නිර්වචන වශයෙන් එහෙම නැත්නම් නිරුක්ති වශයෙන් තමයි කිව්වේ. භික්කකෝති භික්කු. ඒතකොට කොහොමද මේ භික්කතිති භික්කු. ඒතකොට භික්ක කියන ධාතුවෙන් පස්සේ රූපත් ප්‍රත්‍යය යෙදিলা ඔන්න ඔය විදිහට ඒ භික්කු කියන පදය මේ විදිහටයි හැදෙන්නේ කියලා ඒ නිරුක්තිය පෙන්වන්න ඕන නිසා ඒ නිරුක්තිය දැක්වීම වශයෙන් තමයි මේ මුල් පද ටික විස්තර කළේ. ඒ වගේම සමඤ්ඤාය භික්ඛු පටිඤ්ඤාය භික්ඛු කියන මේ දෙක ව්‍යවහාර වශයෙන් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ එතකොට සමඤ්ඤාය පටිඤ්ඤාය කියන්නේ ප්‍රතිඥාවෙන් ඒ වගේම හැඳින්වීමෙන් කොහොමද භික්ෂුවක් වෙන්නේ? හැඳින්වීම අනුව ප්‍රතිඥාව අනුව භික්ෂුවක් කියලා කියනවා. ඒවා විස්තර අපි කලින් කතා කළා. 170 පිටුවේ අට කතාවේ නේද? එතකොට අන්න ඒ ව්‍යවහාර වශයෙන් තමයි ඒ පද දෙක ගැන කියුනේ. ඊට අමතරව ඒහි වික්කු කියන පදය වෙනම පෙන්වුවේ ඇයි? භාග්‍යවතුන් වහන්සේව උපාධ්‍යායන් වහන්සේ විදිහට පවතින භාග්‍යවතුන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වශයෙන් ලැබෙන උපසම්පදාව වෙනම පෙන්වන්න ඕන නිසා. බලන්න විශේෂ කාරණාවක් ඒකට. ඒ භික්ඛු උපසම්පදාවෙන් ලැබුණු තුමන් වහන්සේලාගේ උපාධ්‍යායන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේමයි. ඒක භාග්‍යවතුන් වහන්සේගෙන්ම ලැබුණු උපසම්පදාව. සරණ ගමන භික්ඛු කියන පදය වෙනම පෙන්වන්නේ ඇයි? කර්ම වාක්‍ය මෙ නැත්තම් ඤත්ති චතුර්ථ කර්ම වාක්‍ය ඒ කර්ම වාක්‍ය පහළ වෙන්න කලින් ඒ කර්ම වාක්‍ය භාග්‍යවතුන් වහන්සේ අනුදනින්න කලින් ඇති වුණා වූ උපසම්පදාව දක්වන්නයි මේ සරණාගමන උපසම්පදාව පෙන්වන්නේ. සරණගමන භික්ඛු කියන ඒ කොටස පෙන්වන්නේ. ඒ වගේම භද්‍රෝති භික්ඛු කියන මේ පද පෙන්වන්නේ. භද්‍රෝති භික්ඛු, සාරෝති භික්ඛු, සේකෝති භික්ඛු වගේ විදිහට පද ටිකක් පෙන්වනවා. ඒ ಗುಣ වශයෙන් පෙන්වන්නත් මේ භික්ඛු කියන පදයෙන් හැඟවෙන ಗುಣ මේ ಗುಣය තියෙනවා නම් භික්ෂුවක් කියලා හඳුන්වනවා. අන්න ඒ විදිහට ඒ ಗುಣ දක්වන්න ඕන නිසා තමයි මේ ටික පෙන්වන්නේ. මෙන්න මේ වගේ විවිධ අර්ථ නිසා තමයි මේ භික්ඛු පදයේ අර්ථ වෙන් කරලා පෙන්වන්නේ කියන එකයි පැහැදිලි කරන්නේ. මොකක් හෝ ගැටලුවක් තියෙනවා ඒකේද නැතුව හරි ඊළඟ කොටස. අධිකං උත්තමං සීලංති අදිති. සීලය වේනුයි. ඒක එතකොට නිරුක්තියක් මේ පෙන්වන්නේ. මේ කියන්නේ බහු කම්මධාරය සමාසය. අදි සීලය ඌයේද එයයි, ඉක්මිය යුතු බැවින් ශික්ෂාව ඌයේද එයනුයි, අදි සීල ශික්ෂාව නම් වේ. ඉරදොට කම්මධාර සමාසයක් විස්තර කරන්න. ඉවරයි. එතකොට එතන මේ මොකක්ද කියන්නේ? ඊට අදාළ තෙලපාටය මොකක්ද කියමු බලන්න. ඊට අදාළ තෙලපාටය තික්ඛාති තිස්සෝ තික්ඛා. අදි සීල තික්ඛා, අදි චිත්ත තික්ඛා, අදි පඤ්ඤා තික්ඛා. මේ විදිහට තෙලේ තියනවා නේද? ගන්න ඊට අදාළ ශික්ෂාපදේ කොහොමද තියෙන්නේ? තික්ඛා සාජීව සමාපන්නෝ කියලා පදයක් තියෙනවානේ. එතකොට මේ තික්ඛා සාජීව සමාපන්නෝ කියන පදයේ තියෙන තික්ඛා කියන පදේ තමයි මේ විස්තර කරන්නේ. තික්ඛා කියන එකේ තේරුම එතකොට මේ ත්‍රිවිත්‍රි ශික්ෂාවයි කියලා ඔන්න ඒ ටික බෙදලා පෙන්නනවා. අපි ඒ ටිකේ අර්ථ කතා කරගෙන යමු. කවුද ඊළඟට ඉන්නේ දන්නේ? ඊළඟ කොටස ඒ ටික අපි පස්සේ කියමු.
පංචංග දසංග සීලංකාර සීලංකේ චිත්තපන්න මෙහි පතමං සීලං සීලේ කවයේද පතමං සීලං අධි සීලේ කවයේද පතමං චිත්තං චිත්තේ කවයේද පතමං අධි චිත්තං අධි චිත්තේ කවයේද පතමං පඤ්ඤා ප්‍රඥාව කවයේද පතමාදි පඤ්ඤා අධි ප්‍රඥාව කවයේද යන්නේ ප්‍රශ්නෙන් දීලා තාව කලකොට පංචංග දසංග සීලං පතමේ අංගපත්තිය සීලයේද අංගදත්තිය සීලයේද සීලංගයේද සුතුතුගේ සීලයේ සීලයේ සංහි බුද්ධි උප්පන්නේ අනුප්පන්නේ යෝගී පවත්ති සංහි දේ සීලේ වනාති බුද්ධි උප්පන්නේ විඥානෝ සීලා උපන් කාලයේද අනුප්පන්නේ යෝගන් කාලයේද යෝගී පවත්ති යෝගීහි පවති පවති උපන්නේ බුද්ධේ ප්‍රථම සීලේ බුද්ධාත් සාවකාපි මහා ජනං සමාදෙනි සමාදෙනි බුද්ධේ උපන්නේ බුද්ධාත් සාවකාපිලා
නෑ බහුවචනේ නෑ ඒක වචනයි සත්තමී ඒක වචනයි
ජනංගේ උපන් කාලී ප්‍රථම සීලේ සීලේහි බුද්ධාත් සාවකාපි බුද්ධාත් සාවකාපිද සාවකීවද මහා ජනං සමාදෙනි මහා ජනා සමාදන් කරවත් අනුපන්නේ බුද්ධේ මැත්තේ බුද්ධාච සම්මවාදෝ ධම්මා සම්ද බ්‍රහ්මනා චක්කවත්තිච මහරජානෝ මහා බෝසත්තුමාච සමාදෙනි බුද්ධි අනුපන්නේ බුද්ධඥානෝ සීලා නෝමං කල්හි පත්තේ බුද්ධාච අගේ බුද්ධඥානං වහන්සේ වාද සම්මවාදෝ ධම්මා සම්ද බ්‍රහ්මනා අනුවාදී ධාරිත සම්ද බ්‍රහ්මනෝද චක්කවර්තී මහරජාණෝ චක්කවර්තී මහා රජවරුද මහා බෝසත්ථාච මහා බෝසත්ථුද සමාදෙති සමාදන් කරවත් සාමී පණ්ඩිතා සමනධාතුණා සමාදන්ති පණ්ඩිතා සමනධාතුණා පණ්ඩිතවී සමනධාතුණියෝ සාමී සමන්ති සමාදන්ති 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 ඒකම් උතලා ධර්මම් පරිපූර්ණේක්වා දේවේත්‍ය මනුස්සේ මනුෂ්‍යෙක සම්පත්තිය නම් දුන්නේ ඒ
ඕහු
ඒ ඕහු සම්පත්තර ධර්මම් පරිපූර්ණේක්වා ඒ විතර ධර්මයන් පරිපූර්ණ කොට දේවේත්‍ය මනුෂ්‍යෙක දෙවියන් අතරින්ද මනුෂ්‍යයන් අතරින්ද සම්පත්තිය නම් දුන්නේ සම්පත් අනුභව කරා
කොට මෙතනදී ඊට පස්සේ අහනවා මේ සීලය කියන්නේ මොකක්ද? අදි සීලය, චිත්තය අදි චිත්තය, ප්‍රඥාව අදි ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? ඉතින් මේකෙදි මුලින්ම දැන් කියනවා පංච සීලය, දස සීලය කියන දේවල් සීලයයි. ඒ සීලය බුදුරජාණන් වහන්සේලා උපන් කල්හි නූපන් කල්හි ඉතින් ලෝකේ පවතිනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේලා ලෝකේ පහළ වුණාම ඒ සීලයේ භාග්‍යතුන් වහන්සේලා ශ්‍රාවකීන් වහන්සේලාවත් ශ්‍රාවකීන් වහන්සේලාත් මහා ජනතාව සමාදන් කරනවා කියන්නේ. මහජනයාට මේ පංචශීලය දසශීලය සමාදන් කරවෙනවා ඒ භාග්‍යතුන් වහන්සේලා ශ්‍රාවකින් වහන්සේලා. ඉතින් භාග්‍යතුන් වහන්සේලා ලෝකේ නැති කාලේ පංචශීල දසශීල නැද්ද? තියෙනවා. කවුද සමාදන් කරවන්නේ? අනේ ටික තමයි මේ කියන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා විතරද? ඉතිරි ටිකක් කියමු බලන්න. සුගතවංශාවේම තවත් කවුරු හරි ඒ වගේ සමාදන් කරවන්නේ කවුද? පිළිවෙරත. ඊළඟට තවත් විමල ජීවායස්ම කියමු බලන්න තවත් පිරිසක්. කවුද මේ සීලයේ සමාදන් කරවන තවත් පිරිසක් මේ? කොටකොලායස්ම කර්මවාද ඔක්කොම ටික කියවන්න තමයි. කර්මවාදී ධාර්මික බ්‍රාහ්මණවරු කියන මෙන්න මේ කිරිස් තමයි සමාදන් කරවන්නේ. එතකොට තමන්මත් සමාදන් වෙනවා ඒ නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණව තමන්මත් ඒ උසස් සීලේක පංච සීලේ දස සීලේ පිළිපහිටාගෙන කටයුතු කරනවා. ඒ අය ඒ කුසල් ධර්ම පුරලා දෙවියන් මිනිස්සෙයින් අතර සම්පත් අනුභව කරනවා බුද්ධෝත්පාද නුවණ කාලවල. බුද්ධෝත්පාදයේදීත් විභාගතුන් වහන්සේලාගේ උපකාරයෙන් මේ දේවල් දැනගෙන කුසල් ධර්ම සිද්ධ කරගන්නවා. හරි. ඊළඟ ඡේදය කවුද දන්නේ? ආ කියන්නවා.
උත්තමංච බුද්ධෝත්පාදේ පවත්තේ පාතිමෝක්ෂ සම්මරති ලම්පණ පාතිමෝක්ෂ සම්මරති දේ වනාහි අධිචීලා ප්‍රති මුච්චති අධිචීලේ යෙතිරදේ තම් මේ යෙතිරේ වනාහි පජ්ජෝදාන කුලියෝ විය ආලෝකයන් සිරි සූර්යා මෙන්ද පබ්බදාන සිරි විය පර්වතය නතුරි මහා මේව මෙන්ද මෙන්ද සබ්බ ලෝකේ සීලාන සියලු ලෞකික සීලේ අතුරෙහි
සීලය ගැන විස්තර කළා. දැන් අදි සීලය ගැනයි විස්තර කරන්නේ. අදි සීලය කියලා එතකොට හඳුන්වන්නේ මොකක්ද? පාතිමෝක්ෂ සංවර සීලය. ඊට පස්සේ ඒක විස්තර කරනවා හරියට කොයි වගේද? ආලෝක අතුලින් සූර්යා වගේ පර්වත අතුරින් මාමේරු පර්වතය වගේ සියලු ලෞකික සීලයන් අතුරින් අධික ඌද උත්තම ඌද බුද්ධෝත්පාද කාලයේකම පමණක් ලැබෙන සීලයක් තමයි මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. පැහැදිලිද? ඒකයි මේ කිව්වේ අධි සීලය කියන්නේ හේතුවයි ඔය කිව්වේ. අධික ඌද උතුම් ඌද සීලයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළ වීමක් නැති කාලෙක මේ සීලය ලබන්න පුළුවන්කමක් නැහැ. එතකොට මේ ප්‍රඥප්තිය උදුරලා එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ පැනවූ ශික්ෂා පදයක් වෙනස් කරලා ඒක ඉවත් කරලා තබන්න වෙනත් ප්‍රඥප්තියක් තබන්න සමත් කෙනෙක් වෙන ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පැනවූ ශික්ෂා පදයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ වෙන ඇත්තෙත් නැහැ. ඒකයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේලාම පමණක් සර්ව ප්‍රකාරයෙන්ම මේ කාය වාග්ද්වාර අධ්‍යාචාර ත්‍රෝතස අධ්‍යාචාර කියන මේ කැඩපහර හිඳලා නවත්වලා ඒ ඒ ව්‍යතික්‍රමයට එහෙම නැත්නම් ඒ ඒ වැරද්දට ගැළපෙන විදිහට ඒ සීල සංවරය පනවනවා. පාතිමොක්ඛ සංවර සීලයටත් වඩා මාර්ගඵල සම්ප්‍රයුක්ත සීලේම තමයි අදි සීලය වෙන්නේ. ඒකට දැන් ඊටත් වඩා අදි සීලයක් තියෙනවා. ඒ තමයි මාර්ගඵල සම්ප්‍රයුක්ත සීලය. දැන් මාර්ගසිතේ යෙදෙන විරති ධර්ම ගත්තම ඒ දැන් මාර්ගසිතක යෙදෙන සීලය ගත්තම ඉතින් එතනදී ආපහු නොකඩෙන විදියට පිළිදා ගන්න සීලයක්. එහෙමනම් ඒ සීලය මේ පාතිමෝක්ෂ සංවර සීලයටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඒ වුණාට ඒ මාර්ගසිතේ යෙදෙන සීලය මෙතනදී අදහස් කරන්නේ. හේතුව මොකද? නහිතං සමාපන්නෝ භික්ඛු මේ තුනන් ධම්මං පටිසේව. දැන් මේතනදී මේ කතා කරන්නේ මෙවුන් ධම් සේවනය කරන භික්ෂුවක් ගැනනේ. ඒකට දැන් මේ මාර්ග ඵල ලැබපු භික්ෂුවක් මෙවුන් ධම් සේවනය කරනවද නැද්ද? කරන්නේ නැහැ. එයි එහෙම කියන්නේ එහෙම මෙවුන් ධම් සේවනය කරන්නේ නැද්ද මාර්ගඵල ලාභී කියනවා. මාර්ගඵල ලාභියෝ මෙවුන් ධම් සේවනය කරයිද නැද්ද? මාර්ගඵල ලාභී ආර්යයන් වහන්සේලා මෙවුන් ධම් සේවනය කරන්නේ නැද්ද? එහෙනම් මෙතන මේ මොකද්ද කියන්නේ කතාව? එතන මේ කියන්නේ මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේ කෙනෙක්. මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේ කෙනෙක් වුණත් ගිහි කෙනෙක් ගැන නෙවෙයි මේ කියන්නේ. මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේ කෙනෙක් කවදාවත් මේ උන්දම් සේවනයක් කරන්නේ නැහැ. ඒකට ඒ ගැන පරිවාරපාලී අපිට ඉස්සරහටත් අහුවෙනවා. ඒකට දේපුග්ගලා අභබ්භා සංචිච්ඡ ආපත්තින් ආපජ්ජිත. භික්ඛුද භික්ඛුනීච භික්ඛුච භික්ඛුනි යෝච අරිය පුද්ගල. එතකොට හිතාමතා ඇවතකටපත් වෙන්න අභව්‍ය උතුමන් වහන්සේලායි. ඒ තමයි ආර්ය සත්‍යයටපත් වුණ භික්ෂු භික්ෂුණී වහන්සේලා. දැන දැන කිසිම ඇවතක් කිසිම ශික්ෂාපදයක් දැන දැන කැඩෙන්නේ නැහැ ඒ උතුමන් වහන්සේලා අතින් දැන දැන. අචිත්තකව අචිත්තක ශික්ෂාපද තමන් ප්‍රඥාප්තිය නොදැනීම නිසා වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න දැන දැන සිල්පද කැඩෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ වගේ දෙයක් කවදාවත් වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ දැන් අපි සීලයයි අදි සීලයයි කතා කළා. ඊට පස්සේ අපිට දැන් කතා කරන්න තියෙන්නේ චිත්ත අදි චිත්ත කියන කාරණා නේද? හරි. ඒක කාටද දන්නේ තියෙන්නේ. කියමු බලන්න. ඒ කියන්නේ පවත්ති පවත්තිච සංහි ඒ අධිචිත්තය වනාහි සීලානං අධිසීලං වියති සීලයන් අතුරින් අධිසීලය මෙ මොකක්ද තේරුම එතන? ඊට පස්සේ දැන් අපි චිත්තයයි අදිචිත්තයයි ගැන කතා කරේ නේද? ඒකට චිත්ත කියන කී තේරුම සිත. ඒකට මෙතන චිත්ත කියලා කිව්වේ කාමාවචර කුසල් සිත් 8යි ලෞකික අෂ්ඨ සමාපatti සිතුයි එක් කරලා ඒ ටිකට අපි චිත්තය කියලා කිව්වා. ඒකට මේ වගේ කැවැත්ම ඒ වගේ සමාදන් වීම සමාදන් කරවීම ආදී කාරණා සීලයේ කියපු ක්‍රමයටම දැනගන්න. දැන් සීලයේදී අපි කියවනේ බුද්ධෝත්පාදේකෝ වද ලැබෙන්නේ කොහොමද? කවුද සමාදන් කරවන්නේ? කවුද සමාදන් වෙන්නේ? ඒ ටික ඉතින් එතනින් කියපු විදියටම දැනගන්න කියලා කියනවා. ඒකට මේ අෂ්ඨ සමාපatti ආදියත් බුද්ධෝත්පාද නොවන කාලවල ලබන්න පුළුවන්. පුළුවන්. කවුද සමාදන් කර කවුද ඒවා කියලා දෙන්නේ කවුද ඒවා උපදවන්නේ ඔය අර කලින් කියපු ඒ ත්‍රිසම තමයි හරි ඊට පස්සේ විපස්සනා පාදක අෂ්ඨ සමාපatti සිතට කියන නමක් තමයි අදිචිත්තය කියලා කියන්නේ ඒතර විපස්සනාවට පාදක කරගන්න විපස්සනාව වැඩිම සඳහා උපකාර කරගන්න පාදක ධ්‍යාන තමයි මෙතනදී අදිචිත්තය කියලා අදහස් කළේ. එතකොට සීලයන් අතුරින් සීලයන්ට අදිසීලය කියලා ප්‍රාතිමෝක්ෂයට කිව්වා වගේ ඒ සියලු ලෞකික සිත්වලට අධික වූ උතුම් වූ බුද්ධෝත්පාද කාලයකම පමණක් ලැබෙන බුද්ධෝත්පාද කාලයකින් තොරව නොලැබෙන නිසා මේ සිත්වලට අපි කිව්වා අදිචිත්ත කියලා. මේ මොකද විපස්සනාවක් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. බුද්ධෝත්පාද කාලයකින් තොරව විපස්සනාවක් ලැබෙන්නේ නැති නිසා විපස්සනා පාදක ධානා තියෙන හේතුවක් නැහැ. විපස්සනාවක් නැත්තම්. ඒ නිසායි බුද්ධෝත්පාදයක විතරක් ලැබෙනවයි කියලා කිව්වේ. ඒතර මේ අදිචිත්තයටත් වඩා මාර්ගඵල චිත්තේම තමයි අදිචිත්තය වෙන්නේ. ඒ වුණාට මෙතනදී මාර්ගඵල චිත්තය අදිචිත්තය කියලා මේ මෙතනදී අදහස් කළේ නැහැ. ඒ ඒ අදිචිත්තේට පැමිණි භික්ෂුවක් මෙවුන් දම් සේවනය නොකරන නිසා. ඉතින් අදිචිත්තේ කියන්නේ මාර්ග ඵල සිත්නේ. ඉතින් කලින් කියපු කතාවම තමයි. හරි. ඊට පස්සේ ඊළඟ ඡේදය. නෑ. ඒකෙදි මේ විදිය විපස්සනාවක් ගන්න කියන්නේ. එහෙම විපස්සනාවක් කරනවා කියන්නේ. විපස්සනා ඥානවල පහළවීමක් ගැන කියන්නේ ධ්‍යාන විඥාන උපදව. ඒ බුද්ධෝත්පාද කාලවලනේ ඉතින් වඩනවායි කියලා කියන්නේ. බුද්ධෝත්පාද කාලයක් ලැබුණම ඒ සංකාරුපෙක්ඛා ඥානේ දක්වා උපදවනවා කියලා කියන්නේ. ඒක බෝසතාන් වහන්සේ කෙනෙක් බුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් ඒ දක්වා දිනු කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා නෑ. ඒ කල්පය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ නෙවෙයි. ඊට කලින් ඒ කල්පය ඇතුලේම පහළ වෙන්න පුළුවන්. දැන් බුද්ධෝත්පාදය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පහළ වීමේ පටන්, එතන කියන්නේ මෞකුස පිළසින්න ගැනීමේ පටන් ධාතු පරිනිර්වාණය දක්වා, ශාසන අන්තර්ධානය දක්වා. ඒ කාලේ තමයි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. ඒත් මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කල්පය කියන කතාව නෙවෙයි. බුද්ධාගමතුන් වහන්සේගේ දහම පවතින කාලේ බුද්ධෝත්පාද ඒ කල්පය ඇතුළේ හැමතැනම ඉතින් විපස්සනාවට කාරණා අපි ගහන්න ලැබෙන්නේ නැහැ. බුද්ධාගමතුන් වහන්සේගේ දහම තියෙන තාක් කල් නේ අපිට විපස්සනාව ගැන අහන්න ලැබෙන්නේ ලෝකෙ. බුද්ධෝත්පාද කාලය කියන්නේ අන්න ඒ කාලේ. දැන් දෙවි. විපස්සනා කරනවා. විනායක දේශනා කරන්නේ. ඒ නිසා තමයි ලෝකේ තමන් වහන්සේ උපදවා ගත්තට අනිත් අයට දේශනා කරන්නේ නැති නිසා ඒකෙදී අනිත් ලෝකයේ පවතිනවා කියලා කියන්නේ නැහැ. තමන් වහන්සේගේ චිත්තසංතානීය මේක වැඩුණාට පිරිස අතරේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. හරියට නේද? එහෙනම් ඊළඟට පඤ්ඤා අධිපඤ්ඤා කවුද ඒ කොටස බැලුවද? කම්මස්සකත ඥානය ප්‍රඥාවයි.
සාදි පුනේ උපන්නේ අනුපන්නේ ලෝකේ පවත්ති. ඒ ප්‍රඥාව විජේ උපන්නේ විජේ උපන්නේ අනුපන්නේ විජේ උපන්නේ ලෝකේ පවත්ති ලෝකේ හි පවති. උපන්නේ මුත්තේ දස්සා ප්‍රඥාය බුද්ධාති තාවකාති මහා ජනං සමාද වේති. උපන්නේ විජේ උපන්නේ විජේ උපන්නේ
ඒ ප්‍රඥාවෙහි බහුවචන බුදුරජාණන් වහන්සේලාද මහජනන් කියති මහජනයාව සමාදන් කරවත් කියලා කිව්වා. එකට කියවෙන්නේ කම්මවාදීනෝච ධම්මිකා සමන බ්‍රාහ්මණ.
කම්මවාදීනෝච ධම්මිකා සමන බ්‍රාහ්මණ. අනුවාදීනෝච ධාර්මික සමන බ්‍රාහ්මණයෝ. චක්කවර්තී මහරජාණෝ. චක්කවර්තී මහරජාණෝ. මහා බෝධිසත්වෝච මහා බෝධි.
බහුවචනේ තියෙන්නේ නේද?
සත්වයෝ
ඒ එසේමය තෙමි
සතවස්ස සහස්ත්‍රානි පසද දසදාස මහා දානං නදාති මහා දානං නිමේ වේලාමෝ උත්තරතර අන්‍යේක බලෝ පන්තිත මනුෂ්‍යා මහාදානානි අදන්තු වේලාමෝ සාමෘතිනේ උත්තරතර
රාජසමාද
අන්‍යේක බලෝ පන්තිත මනුෂ්‍යා අන්‍යේක බලෝ පන්තිත මනුෂ්‍යයෙකුද මහාදානානි මහාදාන අදන්තු විනාද ඒකම් සුසලං ධර්මෝ පරිමෝහිතා වේ
සංපත්ති අනුභවිතු තේ කෝ සංකේයනි සුසලං ධම්මං
ඉලක්කනාකාර පරිච්ඡේදයන් පමණ විදර්ශනා ඥාන අධිපඤ්ඤාති සිද්ධති ඉලක්කනාකාර පරිච්ඡේදයන් ඉලක්කන වශයෙන් කෙසේදී පදවනා විපස්සනා ඥාන අධිපඤ්ඤාති සිද්ධති
විපස්සනා ඥානය
අධිපඤ්ඤාති චක්කප්‍රඥාවේ හේතු ඉලක්කණං සබ්බලෝකේ පඤ්ඤාණං අධිපාදේව උත්තමාච්ච සාහි හේ විපස් හේ අධිපාදේව ඉලක්කණං ඉලක්කණං අතෝරේ අධිපීල අධිපීතානි විය අධිපීල අධිපීතේ මෙහි සබ්බලෝකේ පඤ්ඤාණං සියෝ තවති සුඛ්‍යාවන්ද සබ්බදා අධිපාදේව
අධික ඌද බුද්ධෝත්පාදකාරයකින් තොරව සතෝ විචේ වාග්ගපරමඤ්ඤාච් අධිපඤ්ඤා
අනදිප්පේතා සමියාව විචුව හේතුනම් ධම්මං හේතුන ධර්මය සදී පතිසේවති සේවනේ
නොකරයි කියතරයි හරි එතනදී මේ කියවේ මොකක්ද ප්‍රඥාව සහ අධිප්‍රඥාව කියන වචන වල වෙනස එතකොට ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද එතන ප්‍රඥාව කියලා අදහස් කළේ ඒකේ තේරුම කම්මසකතා සම්මාදිට්ඨි කර්මය ස්වකීය බව දන්නා නුවණ එතකොට කර්මය ස්වකීය කොට ඇත්තෙක් වෙමි කියලා අපි කියන්නේ නේද කර්මය අනුව තමයි අපේ ජීවිත පවතින්නේ දැන් මේකෙන් අදහස් වෙන්නේ හැමදේම කර්මය අනුව සිද්ධ වෙනවා කියලද කම්මස්සකතා කියන එකේ තේරුම හැමදේම සිද්ධ වෙන්නේ කර්මය අනුව කියන එකද තේරුම අපට කේන්තියක් එනවා ඒකත් කර්ම අතීත කර්ම විපාකයක්ද කේන්තියක් එනවා කියන්නේ එහෙම නැත්නම් රාගයක් ද්වේෂයක් මෝහයක් අපිට ඇති වෙනවා ඒකත් කර්ම විපාකද විමල ජීවාසුන් කිමු බා අපට රාගයක් ද්වේෂයක් මෝහයක් ඇති වෙන එක කර්මය නිසාද වෙන්නේ කියනවා සුගතාරයන් නැද්ද? එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නේද, කම්මා විපාකවත්තන්ති විපාකෝ කම්ම සම්භවිතෝ. ඒකේ තේරුම මොකක්ද? මොකද මේ තේරුම් ගන්න ඕන දේ තමයි විපාක ධර්ම තමයි අතීත කර්ම අනුව සිද්ධ වෙන්නේ. දැන් අපිට අපි අකමැති දෙයක් දකින්න ලැබෙනවා, අකමැති දෙයක් දකින්න ලැබිලා අපිට තරහක් ඇති වෙනවා. අපිට අකමැති දෙයක් නුරුස්නා දෙයක් දකින්න ලැබුණේ අතීත අකුසල් විපාකයක් කියලා. අපි උදාහරණයකට ගමුකෝ, බොහොම නරක මොන කවුරු හරි අපිට ගහන්න දෙන කඩු කිනිසි අරගෙන අපිට ගහන්න දෙනවා කවුරු හරි, ඒ වගේ මනහත්යක් අපි දකිනවා. ඒ දේ අපිට දකින්න ලැබුණේ මම නැත්නම් කවුරු හරි හොඳටම අපිට දොස් කියන. ඒක දැන් සමහර විට ලෝකේ රටේ බහුලව වෙන දෙයක් නේ. එකක් අපි දන්නකෝ නේද? කවුරු හරි හොඳටම අපිට දොස් කියන. ඕක අපිට අහන්න ලැබුණේ අතීතයේ අපි කරපු අකුසල් විපාකයක්, අකුසලයක් නිසා අකුසල් විපාකයක්. ඒක උපේක්ෂා සහගත සෝත විඥානය. මේ අකුසල් විපාක සෝත විඥානය. ඒකට මේ හිත පහළ වුණේ අකුසල් විපාකයක් වශයෙන්. හැබැයි අපි ඒක එක තරහ ගන්නවා. හැබැයි ඒකත් ඉතින් එනයි අකුසල් විපාක නිසා නේද තරහ ගියේ. නැද්ද? එහෙමනම් තරහ ගියේ අයෝනිසෝ මනසකාරය නිසායි. එතනදී තරහ යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒක ඒ පුද්ගලයාનો වෙන දෙයක්. තමන් හොඳට ಗುಣධර්ම දිනු කරලා තිබුණා නම් තරහ යන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙකුට ඒ අරමුණම ලැබෙනවා. තරහයයි. හොඳට ධහම දිනු කරපු ධහමේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට හොඳටම කෙනෙක් බණිනවා. තරහයයි. තරහ යන්නේ නැහැ. හොඳට ධහමේ ඉන්න කෙනෙක් ගැන මේ කිව්වේ. අනිත් කෙනෙකුට තරහ යන්න පුළුවන්. හොඳටම ධහමේ ඉන්න එහෙම කෙනෙකුට දැන්නත් ගැහුවත් තරහ යන්නේ නැහැ. ඉතින් අන්න එහෙමනම් මේ තරහ යාම කියන එක අරමුණේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, අරමුණ නෙවෙයි එතනදී ඒ තරහ යාමට හේතු වෙන්නේ. අරමුණත් එක හේතුවක් තමයි. නමුත් ඒ වුණාට අයෝනිසෝ මානසිකාරේ නිසායි අභිනව අකුසලයක් නේද උඩ තරහ ගැනීම කියන්නේ. ඒ දේ වුණේ අන්න අයෝනිසෝ මානසිකාරේ නිසා. එහෙමනම් මේ කම්මස්සකතා සම්මාදිට්ඨි කියන්නේ අපිට මේ නරක විපාක ලැබෙන්නේ කර්මය නිසා. අපේ ජීවිතයේ පැවැත්මට ලොකු බලපෑමක් මේ කර්මය නිසා වෙනවා. කරන හොඳ දේවල් නිසා හොඳ විපාකත්, නරක දේවල් නිසා නරක විපාකත් ලැබෙනවා කියන මෙන්න මේ පිළිගැනීම තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අන්න ඒකේ මුලින් තියෙනකොට අත්ති දින්නම් අත්ති කිට්ඨං ඒ විදිහේ පද ටිකක් දසවත්ක සම්මාදිට්ඨිය කියලා අපි කියනවා. ඒකත් අන්නේ ගැනයි මෙතන කියවේ. ඕ නියාම ධර්ම වල බලපෑම හරි. දැන් මේකෙදී එතකොට දැන් චිත්ත නියාමය කියන එක මෙතනදී දැන් අයෝනිසෝ මානසිකාරයත් එක්කනේ මෙතනදී සම්බන්ධය තියෙන්නේ. දැන් සියල්ල සිද්ධ වෙන්නේ කර්මය අනුව කියලා ගත්තොත් වැරදි. ඒකයි මෙතන කියන්නේ. මේකෙන් කම්මස්සකතා කියදී ඒ අර්ථය නැහැ කියන එකයි අපි කියන්නේ. එතකොට මෙතන අත්ති දින්නම් අත්ති ඉක්ඛං කියලා පද දෙකක් කියලා තියෙනවා. ඉතිරි පද මොනවද? කොහෙද තියෙන්නේ? තර්මෙ දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කියවෙලා තියෙන්නේ නම් ඒ තැනත් උන්නම් සඳහනක් දාලා තියාගන්න. අත්ති දින්නම් අත්ති ඉක්ඛං අත්ති හුතං අත්ථි සුඛත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අයං ලෝකෝ අත්ති අයං ලෝකෝ පරෝ ලෝකෝ අත්ති මාතා පිටව විදියට ඒ කියවෙන දසවත්තුක සම්මාදිට්ඨිය ගැන විභංග ප්‍රකරණයේ දෙවෙනි පොතේ, බුද්ධ ජයන්ති විභංග ප්‍රකරණයේ දෙවෙනි පොතේ 168 පිටුව. පස්සේ ඒවා කියවලා තියෙන තැන හරි දැනගෙන ඉන්න එපා නේද? මේ ඒ නිසා අපි ඔය කියන්නේ අමතරව දැනගන්න ඕන නිසා. මෙහෙම දේවල් තියෙන තැන හදිසි කවුරු හරි අහුවොත් නේද? එතකොට මෙන්න මේ කියන දසවත්තුක සම්මාදිට්ඨියේ භාග්‍යතුන් වහන්සේලා පහළ උන කාලෙදි නැති කාලෙදි ලෝකේ පවතිනවා ඒ ඒ ධර්ම එතකොට භාග්‍යතුන් වහන්සේලා පහළ උණු කාලෙදි භාග්‍යතුන් වහන්සේලා ශ්‍රාවකින් වහන්සේලා අනිත් අයව සමාදන් කරවනවා අනිත් කාලවලදී අපි අර කලින් කියපු ඒ උතුමන් වහන්සේලා අනිත් අයව සමාදන් කරවනවා නුවණැත්තෝ සමනුත් සමාදන් වෙනවා එතකොට මේකට උදාහරණ කීපයක් තමයි පෙන්වන්නේ අර අංකුර දිව්‍ය පුත්‍රයාගේ කතාවේදී එහෙම කියවෙන්නේ එතුමා පෙර අවුරුදු 10000ක් මහා දානයක් දුන්නා. ඉතින් අන්න අත්ති දින්නම් ආදී මේ දේවල් මේ කර්මය පිළිබඳව විශ්වාස කරගෙන තමයි මේ දාන ආදී දුන්නේ. අන්න ඒ විදිහට ඒ කුසල් සිද්ධ කරගත්ත බුද්ධෝත්පාද නූන කාලෙ. එතකොට වේලාම සූත්‍ර ආදී වෙස්සන්තර ජාතක ආදී කියවෙන ඒ දන් දීම ආදී. ඉතින් ඒ කාලෙදි බුද්ධෝත්පාද කාල නෙවෙයි. ඒ කාලවලත් ඒ උතුමන් වහන්සේලා ඉතින් ඒ විදිහට දන් දීම ආදී මහා දාන ආදී දුන්නා. මෙන්න මේ විදිහට ඒ නුවණැත්තෝ ඒ කුසල් ධර්ම සම්පූර්ණ කරලා දේව මිනිස්සුන් අතර සම්පත් අනුභව කළා. මෙන්න මෙන්න මේකයි ප්‍රඥාව කියලා කිව්වේ මෙන්න මේ සම්මස්සකතා සම්මා දිට්ඨියයි. ඊට පස්සේ අධිපඤ්ඤා කියලා කියන්නේ ත්‍රිලක්ෂණයේ අභාවාදී ආකාර එහෙම නැත්නම් මේ ලක්ෂණ ත්‍රිලක්ෂණාකාර ත්‍රිසිඳින්නා වූ විපස්සනා ඥානයයි. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් සම්මර්ෂණය කරන ප්‍රඥාවට ඒ විපස්සනා ප්‍රඥාවට විපස්සනා ඥානයට අපි කියනවා අදි ප්‍රඥා කියලා. එතකොට සීල අදි සීල අපි කියලා එහෙම වෙන් කළා අදි චිත්ත චිත්ත කියලා වෙන් කළා. එතකොට ඒ වගේ ඒ සීලයන්ට අධික උත්තම වූ සීලය අදි සීලයයි චිත්තයන්ටත් ඒ විදියයි අන්න ඒ කියපු ක්‍රමයටම සියලු ලෞකික ප්‍රඥාවන්ට අධික වූ උතුම් වූ ප්‍රඥාව අදි ප්‍රඥාවයි කියලා අපි නම් කරනවා මෙන්න මේ විපස්සනා පාදක විපස්සනා ඥානයන්ට. එතකොට මේක බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමක් නැති කාලෙක පවතින්නේ නැහැ. හේතුව විපස්සනාවක් නොපවතින නිසා. එහෙමනම් මේ විපස්සනා ඥානයන්ටත් වඩා මාර්ගඵල ප්‍රඥාවම තමයි අදි ප්‍රඥාව වෙන්නේ. නමුත් මේකෙදි ඒ අදි ප්‍රඥාව අදහස් කරන්නේ නැහැ. ඒ අදි මාර්ගඵල ප්‍රඥාවට හැමිනි උතුමන් වහන්සේ කෙනෙක් මෙඳම් සේවනේ නොකරන නිසා. පැහැදිලි නේද? ඒතර දැන් මේ විපස්සනා ඥානයකට පැමිණි කෙනෙක් මෙඳම් සේවනේ කරන්න පුළුවන්ද? විපස්සනා මේ මාර්ගඵල ඥාන නෙවෙයි. එතන මෙහා තත්ත්වයක කෙනෙක් මේ පළවෙනි පරාජිකාවට පත් වෙන්න පුළුවන්. දෙයි. පුළුවන්. ඉතින් ඒ ඥානය පවතින තාක්කල් මේ සිදුවීම වෙන්නේ නැහැ. ඒ ඥානයෙන් පිරිහිලා කාගසිත ආදී ඉක්මතු වෙලා ඒ ඥානයෙන් පිරිහිලා ඉතින් ඒ දේ වෙන්න පුළුවන්. එහෙමනම් ඉතිරි කොටස කවුද දන්නේ බැලුවේ? කවුරු හරි බැලුවද ඉතින් ඉහා කොටස? මං හිතන්නේ නැහැ නේ. ඒ දැන් නම් මම වැඩි විස්තර බැලුව මතකයක් නැහැ.
අලු දර්ශනක් ගන්න. ආයි වැඩි ආයෙම ඉතිරි. ඔව්. දුරු දුරුනක් ගන්න දුරුකට හතර දහස. මේ දුරු දුරුන සුන්දර පරිපාල ගන්න දෙන්න හද කියලා හිතනවා. නැත්නම් ඒක නිසා දුරු දුරු සම්මත කරවත් ගන්න ඕනේ.
ආමන්. ඒ කියන අපි බලවත් කියන පස්සේ අහන්න කොහෙලා ඒක අපි තෙන් වල විස්තරයක් මේ ඊට බලලා ඒ පස්සේ මම බහන්න. මෙතන ඒ කියන්නේ අපි යදුන කියන එක වෙනස් වෙනවද කියන කෙනකින් අපිට එහෙම කියන්නත් බෑ. දැන් මේ තැනක මේ කාලයේ තියෙන යදුන අනු කිව්වා වෙන්නත් පුළුවන් ඒ කතාව. මේ තැන් අපිට ඉතින් ඉනිෂියේ කරන්න අමාරුයි දැන්. අපි දැකින්න පුළුවන් දේවලුත් නෙවෙයි, පොතේ තියෙන දේ ඇරෙන්න අපි දෙන්නේ වෙන දෙයක් කියන්න වෙන්නේ නැහැ නේ. ඊට වඩා විස්තර කරලත් නැත්නම් ඉතින් අපිට හිතා ගන්න බැහැ නේද? තනියෙන් බොහෝ මනුෂ්‍ය එකතු වෙලා ඒ යදුන් 12 ප්‍රදේශයේ පිරිස එකතු වුණා වෙන්න පුළුවන්. ඒ වගේ කට. එන්න පැවැත්වුවාද? හරි. ඉතිරි කොටස අපි පෙළ කියෙව්වද? මෙතනින් එහා කොටසේ පෙළ? එමනම් ඉතිරි අට කතා කොටස කවුරුත් බලලා නැත්නම් ස්වාමීන් වහන්සේට පුළුවන් වෙයි.
සත්තාති කාසු තිස්ති කාසු සත්‍රායිති සත්‍රායන කාසු තිස්ති කාසු ඒ තුන් ශික්ෂාව නැති යන අර්ථය යයන් මුත්‍තිල තික්ඛාති යයන් කාදිමුක්කේ සීල සංකාත අදිතිල තික්ඛා යයන් මුත්‍තිල තික්ඛා इति යනු යයන් යම් වී කාදිමුක්කේ කාදිමුක්කේ හේ සීල සංකාත සීල සංකයාත වූ අදිතිල තික්ඛා
කාදිමුක්ක සීල සංකාත
කාදිමුක්ක සීල සංකාත කාදිමුක්ක සීල සංකයාත වූ අදිතිල තික්ඛා අදිතිල තික්ඛාවෝය ඒතං සාජීවන් නාමාති ඒතං සබ්බම්පි භගවදා විනේ කපිතං සික්ඛාපදං ඒතං සාජීවන් නාමායිති යනු ඒතං භගවතා පංචසමන්තේ විතින් විනේ කපිතං විනේ කබල්ලද ඒතං කබල්ලද ඒතං මේ සබ්බම්පි සික්ඛාපදං සියලු සික්ඛාපදියෝ පදියෝ වේද යස්මා එක්ක නානාදීක ಜಾති ගොත්තාදී බෙදම් වින්න
මේක ભેද වින්නම් කියලායි චත්ත සංගායනා පොත්වල එහෙම තියෙන. අපි එහෙම කිව්වොත් අර්ථය පැහැදිලියි. නානා දේශ ಜಾති ගොත්තාදී ભેද වින්නා භික්ඛූ කියලා.
නානා දේශ ಜಾති ගොත්ත
බෙදම් කියන එකේ බිඳුව කපලා ඊළඟ පදෙත් එක්ක එකතු වෙලා වේද බින්නා කියලා.
වේද බින්නා වික්ඛු සහජීවන් මුනි ඒක ජීවිකා සභාරෝපණය වුන්ති සම්මා සාජීවන් උච්චතේ යක්මා යම්මේ පින් දෙත්ත විදි නානා නොඑක් නොඑක් දේත දේත ජාති ගොත්ත ගෝත්‍ර ආදී මෙහෙතන් බෙහෙත බින්නා ආදී බෙහෙතේ බෙහෙත බින්න වූ පුවාව පිකු විෂයෝ සහජීවන්තේ එකට ජීවත් වෙද්ද ඒක ජීවිතා එක් ජීවිතාවක් ඇත්තා වෙද්ද සබහත උත්ිනෝ මුන්දේ සමාන ප්‍රයතුම් ඇත්තා වෙද්ද තස්මා සාජීවන් ඉති උච්චති එහි සාජීවන් යයි කියන ලද්දේ වේ තස්මී තික්කා තස්මී තික්කතේති තිංචා පිටං තික්කා පදං චිත්තා සදිකරණං කන්තවා යතා තික්කා පදං සුකෝ තික්කාමි න තික්කාමි ඉති චිත්තේන ඕලෝකේතෝ තික්කති තස්මින් තික්කති ඉති යනු කිංචාපි
ඉඳිනුදු
තං සික්ඛාපදං ය සික්ඛාපදය සික්ඛා පරිකරණං කත්වා හිතට මූලික
ආධාරස්ථානය කොට
යතා සික්ඛාපදං සික්ඛාපද අනුව සික්ඛාමි නුතෝ ඉක්මෙන් නෙම්ද න සික්ඛාමි ඉති නොනිස්මි දැයි චිත්තේ නවලෝකේතෝ සිතින් බලමින් සික්කති නිග්මේ ඉද න කේවලං ඡායමේව තස්මින් සාජීව සංකාසේ සික්ඛාපදේ නේව සික්කති කේවලං හුදෙක් අයං ඒව මෙතෙමේම තස්මින් සාජීව සංකාසේ සික්ඛාපදේ නේව ඒ සාජීව සංකාස සික්ඛාපදේම න සික්කති නොහික්මේ
ශික්ෂාපදයෙහිම පමණක් නොහික්මෙයි.
ශික්ෂාපදයේ පමණක්ම නොහික්මෙයි. ශික්ෂායේ තික්කති ශික්ෂාපදයේ තික්මෙයි. ඒතං සාජීවන් නාමාති ඉමස්සපන අන්තරස්ස පදස්සවත් වෙන කස්මෙන් තික්කති ඉති උත්තං. ඒතං සාජීවන් නාමා ඉති මේ සාජීව නම් යන ඉමස්ස අන්තරස්ස පදස්ස මේ අතුරු පදයාගේ වශයෙන් පදස්ස වන්දේන පදයාගේ වන්දේන සම්මේ සික්කතිදී උත්තම් එහි ඉක්මින්නේයයි කියලා දෙවේ චින්තා පිටං එවං උත්තම් අදකෝ ඒව මෙත් අත්ව දත්තක්කෝ කිංචාපි
ඉඳින්
ඉඳින් සං හේවං උත්තං ඒ මෙසේ කියන ලද්දේ උද
අතකෝ
අතකෝ
එසේ වුවත්
එසේ වුවත් ඒ දෙත් මෙහිලා හේවං අත්තෝ දත්තකෝ මේ අර්ථයේ තත් යුතිය මෙසේ අර්ථයේ තත් යුතිය සංසාරජ තික්කාය තික්කම් පරිපූර්ණේතෝ සික්ඛති තස්මින් සික්ඛාපදේ අවි තික්කමන්තෝ සික්ඛති ඉති
අපතෝ කියලා සංසාරජ තික්කාය කියන සික්ඛති ඉති කියන ගැනීම අත්ෝ දත්තකෝ කියන නයි
මෙතන ඉතින් එහෙම කිව්වත් කමන්නේ යන්නේ කියලා මෙතන ඉවර කළත් කමන්නේ
සත්‍යාච තිස්සහය අදිශීල සත්‍යාච
ඒ අදිශීල ත්‍ක්ෂාවෙහි
ඒ අදිශීල ත්‍ක්ෂාවෙහි තික්කම් පරිපූර්ණේතෝ ත්‍ක්ෂාව පුරමින් සික්කති තික්මේද
තස්මින් තික්කා
තස්මින් තික්කහපදේ ඒ ත්‍ක්ෂා ඒ ත්‍ක්ෂා ඒ ත්‍ක්ෂා ඒ ත්‍ක්ෂාපදෙහි අවිති අවිතික්කමන්තෝ සික්කති ඉති නොයිග්මෝමින් ඉක්මෙන්නේ යයි
යනුමෙන්
ඒවක් ඒවන් අත්තු දඩබ්බෝ මෙතෙන් මේ අන්නේ දත යුතිය තේන උච්චති තික්කාකාජි සමාපන්නෝති ඉදම්පි අනන්තරස්ස සාජීව පදස්සේ වතේන උත්තං තේන උච්චති තික්කා තේන උච්චති සාජීව සමාපන්නෝ ඉති යනු ඉදම්පි අනන්තරස්ස සාජීව පදස්සේ වතේන උත්තං මේ අතුරු පදයාගේ මේ අතුරු
ඊට පෙර කිව්වා වූ සාජීව පදයාගේ වශයෙන්ම
ඊට පෙර කිව්වා වූ සාජීව පදයාගේ වශයෙන්ම
ඉදම්පි උත්තං
මෙසේ කියලන්නේ මේ යස්මාපනතෝ සික්ඛං සමාපන්නෝ තස්මා සික්ඛා සමාපන්නෝ ඉති අත්ථෝ වේදබ්බෝ යස්මා යම් හේකින් සෝ ඒ විචුතේ මේ සික්ඛං සමාපන්නෝ ශික්ෂාවට පැමිණියේ වේද තස්මා ඉති සික්ඛා සමාපන්නෝ ඉති අත්ථෝ වේදබ්බෝ ශික්ෂාවට පැමිණියේ යයි අත්ථෝ අර්ථපදින් වේදබ්බෝ දතේතිය ඒවං හි කති සික්ඛාසාජි සමාපන්නෝ ඉති ඒකස්ස පදාර්ථ පල්වාජිනපි පරිපූර්ණං හොති ඒවං සති මෙති අතිසහී සික්ඛාසාජි සමාපන්නෝ ඉති සික්ඛාසාජි සමාපන්නෝ ඉති යන ඒකස්ස පදස්ස මේ පදයාගේ පද භජන පද භජනීයද පරිපූර්ණං හොති සම්පූර්ණ වේ
හරි එතකොට මෙතන මේ කියන්නේ ඒ ටිකේ පෙළ ආපවතාවක් ඉක්මනට කියමු බලන්න කොහෙද මේ කිව්වේ කියලා අවබෝධය තියෙන්න බය නේද ධම්මවිචය අස්ම කියමු බලන්න අනිත්යි එහෙන්නේ ඒක කොහෙද ඊට කලින් දැන් මේ කියපු ටික ඔව් දැන් මේ අපි අතර කතාව කියපු ටිකට අදාළ තේලා ටික කියන්නේ කියමු කවුරු හරි
සික්ඛාති ඉස්සෝ සික්ඛා අල්පීර සික්ඛා අදිචිත්ත සික්ඛා අදිපඤ්ඤා අදිපඤ්ඤා සික්ඛා අත්ත යායන් අදිචිත්ත සික්ඛා අයන් මන්තිං අත්තේ අදිචේතා සික්ඛාති සාජීවන් නාම යම් භගවතා පඤ්ඤත්තං සික්ඛාපදං ඒකං සාජීවන් නාම ස්ස්මෙන් සුද්ධි තේන මුච්චති සාජීව සමාපන්නෝ
හරි එතකොට ඔන්න ඔය ටික ගැනයි අපි දැන් මේ කතා කළේ එතකොට මෙතන සාජීවය කියලා අදහස් කළේ මොකක්ද සාජීවය කියලා අදහස් කළේ සික්ඛා සාජීව සමාපන්නෝ කියලා කියනවනේ එතකොට සික්ඛා කියලා කියද්දි අපි කිව්වා අදි සීල සික්ඛා අදි චිත්ත සික්ඛා අදි පඤ්ඤා සික්ඛා කියලායි පෙරේදී විස්තර කළේ. ඒතර සාජීව කියන්නේ සාජීව කියන්නේ සාජීවන් නාම භගවතා පඤ්ඤත්තං සික්ඛාපදං. ඒතර භාග්‍යවතුන් වහන්සේ විකින් පැනවූ ශික්ෂා පදයයි එතනින් අදහස් කරන්නේ. හැබැයි මේ සාජීවය කියලා කොට කියද්දී අදහස් කරන්නේ ශික්ෂා පදයයි. එතකොට මේ සාජීව කියන්නත් හේතුවක් තියෙනවා. ඒකයි ඊළඟට විස්තර කරන්නේ යස්මාච්ච නානා දේශ ಜಾති ගොස්තාදි බෙහෙත බින්නා බික්කු සහ ජීවಂತಿ ඒක ජීවිකා සභාගමුක්තිනෝ හොಂತಿ සහ ජීවಂತಿ එත්තාති සා ජීව කියලායි පදේ හැදෙන්නේ සා ජීව. එතකොට සහ ජීවಂತಿ එත්ත එකට ජීවත් වෙනවා මෙහි කොහිද මේ ශික්ෂාවෙහි මේ ශික්ෂාපදෙහි. ඒතර භාග්‍යතුන් වහන්සේ පැන වූ ශික්ෂාපදෙහි මේ භික්ෂුන් වහන්සේලා හැමෝම එකට ජීවත් වෙනවා. එහෙම නැත්නම් එකට හැසිරෙනවා. අන්න ඒ නිසා තමයි සාජීව කියලා නමක් කිව්වේ. එතකොට විවිධ නම් තියෙන විවිධ ಜಾති ගෝත්‍රාදී බෙදීම් කියන භික්ෂුන් වහන්සේලා එකට මෙන්න මේ සීලයේ ශික්ෂාපදේ හැසිරෙනවා. ඒ නිසායි සාජීව කියලා කිව්වේ. තස්මින් තික්කදී කියලා මේ කියද්දි කිව්වේ මේ ශික්ෂාපදය හිතට ආධාර ස්ථානය කරලා හිතේ තියාගෙන කියන එකයි මේ කියන්නේ. මේ ශික්ෂාපදයෙන් හොඳට හිතේ තියාගෙන ඉතින් මේකේ මේ ශික්ෂාපදය අනුව හික්මෙනවා කියලා ඉතින් මේ විදිහට ගරුත්වයෙන් අන්න කෙනෙක් හික්මෙනවා. මේක මේ විදිහට කැඩුවොත් මේක මේ විදිහට කරොත් මේක කැඩෙනවා. ඉතින් මෙහෙමයි මේක හික්මෙන්න ඕන මේ විදිහට දැනගෙන මේක කොහොමද හික්මෙන්න ඕන මේ විදිහට ඒ කාරණා දැනගෙන අන්න තමන්ගේ හිතින් ආවර්ජනා කරමින් හිතින් විමසමින් මේක මේ ශික්ෂාපදේ අපි හික්මෙනවා. ඉතින් ඒකයි මේ කිව්වේ න කේවලංච අයං ඒව තස්මින් සාජීව සංකාතේ ශික්ෂාපදේ ඒව සික්කති සික්ඛායති සික්කති. මේ කියපු ඉතින් ශික්ෂාපදය අර පනවපු ශික්ෂාපදේ විතරක් නෙවෙයි අදිතීල අදිචිත්ත අදිපඤ්ඤා කියන ඒ ත්‍රිවික්ෂාවෙත් හික්මෙනවා. ඉතින් මෙතන මේ පනවක ශික්ෂාපදේ විතර නෙවෙයි. දැන් උදාහරණයකට අපි ගත්තොත් අපිට ශික්ෂාපදයක් පනවලා තියෙනවා ගහක් කැඩුවොත් එහෙම නැත්නම් කොළයක් කැඩුවොත් ඒකෙන් සිල්පදයක් කැඩෙනවා කියලා. ඒ වගේම තව කෙනෙකුට දොස් කීවොත් ඒකෙනොත් ඕමසවාදාදී පචිති වෙනවා කියන්නේ දොස් කීවොත් කියන්නේ බැන්නොත් අර නරක වචන කියලා නෙවෙයි. සත්තුන් ගිනන් එහෙම කියලා අර දැන්නක් නේද? එහෙම කළොත් අන්න අර ඕමසවාද ශික්ෂාපදේ කැඩෙනවා. එතකොට එහෙම ශික්ෂාපදයක් පනවලා තියෙනවා. අපි ඒ ශික්ෂාපදේ රකින්නවා. හැබැයි ඒ වුණාට ඔන්න අපි හිතින් තව කෙනෙකුට බැන බැන ඉන්නවා. මේ අර කරන්නේම මේ වගේ වැඩ කියලා නේද? අන් දෙකක් නැති එක විතරයි අඩුපාඩුව කියලා. ඉතින් අර මේ වචනින් කියන්න ඕනේ දේවල් ටික ඉතින් කියේ බණිනවා. එතකොට අපි මේ ත්‍රි ශික්ෂාව ආරක්ෂා කළා වෙනවා නේ. හැබැයි අපි ශික්ෂාපදේ රැකලා ශික්ෂාපදේ කැඩිලා නැහැ. හැබැයි අන්න අද අර අපි කියපු අදිතීල අදිචිත්ත අදිප්‍රඥා කියන කොටස අපේ සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසායි මේ කියන්නේ අපි ශික්ෂාපදේ රකින්නවා විතරක් නෙවෙයි මෙන්න මේ කියන අදිතීල අදිචිත්ත අදිපඤ්ඤා කියන මේ දේවල් ඒ දේවල් වලත් අපි හික්මෙන්න ඕන. අන්න එහෙම හික්මෙනවා නම් අපි අදින් ඒ වගේ වැරදි වෙන්නේ නැහැ. ඇයි අපිට තේරෙනවා මේ දේ අකුසලයක්. මේ දේ සිල්පදයක් නොකෙළුණාට මේ දේ කළොත් අකුසලයක් සිද්ධ වෙනවා. ඒකෙන් බොහොම නරක විපාක ලැබෙනවා. ඉතින් මේ ජීවිතේකත් අනර්ථයි, සතර ගමනටත් අනර්ථයි, නිවන් ගමනටත් අනර්ථයි. ඒ නිසා මේක කරන්න හොඳ නැහැ. අන්න මේ විදිහට අපි ඒකෙන් වළකින්න උනන්දුවක් ඇති කරගන්නවා. එහෙමනම් ඒකයි මේ කිව්වේ මේ ශික්ෂාපදේ විතරක් නෙවෙයි අර අදි තීල ශික්ෂා ආදී ඒ ත්‍රි ශික්ෂාවේ තික්මෙනවා. ඒකයි කිව්වේ. ඉතින් මේම කිව්වට මේකේ අර්ථය මේ විදිහට දැනගන්න තස්සාච ශික්ඛාය සික්ඛම් පරිපූර්ණෝ සික්ඛති තස්මින්ච ශික්ඛාපදේ අවීතික්කමන්තෝ සික්ඛති. එතකොට ඒ අදිතීල ශික්ෂාවේ සීල සංවරය පරිපූර්ණ කරමින් ඉක්මනවා. ඒ ශික්ෂාපදය ඉක්මවන්නේ නැතිව ඉක්මනවා කියලා මේ විදිහට දැනගන්න. තේන මුච්ඡති සාජීව සමාපන්නෝ කියලා කියන්නේ ඉතින් මෙතනත් ඒ කලින් කියපු සාජීව පදයට අනුවම ඒකේ අර්ථය ගන්න ඕන. මොකද මේ කියන පෙර පාඨයට කලින් සාජීව පදේ ගැන කිව්වා. යම් හේකින් මේ භික්ෂුන් වහන්සේ ඒ ශික්ෂාවට කැමිනුණු නිසා තික්කා සමාපන්නෝ කියලා අර්ථ වශයෙන් දැනගන්න ඕනේ. එතකොට මේ විදිහට ඇති කල්හි තික්කා සාජීව සමාපන්නෝ කියන මේ පදයේ අර්ථය පද භාජනය සම්පූර්ණ වෙනවා. හරි. එතකොට තික්කා සාජීව සමාපන්නෝ කියන එකේ එතකොට කෙටියෙන් අර්ථය ශික්ෂාවේ සාජීවයේ ඒ දෙකට කැමිනුනු. ශික්ෂාවට සාජීවයට කැමිනුනු භික්ෂුව කියන එකයි. එතකොට මේ ටිකේ එතකොට අපි මේ දැනට හෙල කියවලා ඉවර කරපු කොටසේ අට කතාවත් එහෙමනම් කියලා ඉවරයි. තව පොඩි වෙලාවක් තියෙනවා අපි පෙළේ තව ටිකක් ඉස්සරහට යමු නේද? මීට අදාළව කියලා තව මොනවා හෝ ගැටලු තියෙනා ඉක්මනට අපි ඒකත් බෙදමු. අපි එතකොට අද නැවැත්වුවේ කාගෙන්ද? ඊට පස්සේ එහෙමනම් කවුද කියන්නේ? ආයස්මත් කියනවාද? බලාගෙන ඉන්න පුළුවන්ද කොටසක්? ආයස්මත් දෙමු අපි. එමනම් අර මුල් කොටසේ කලින් අපි දැන් බුදුගුණ කොටස අපිට ඉවර වුණා. ඒක එමනම් 77 පිටුවේ පළවෙනි ඡේදෙ ටිකක් දිගයි අමාරුයි. පුළුවන්. සුගතාරායස්ම විමල ජීවාශ්මතුන්ට ඊළඟ සතියේ නම් අපිට බැරි වෙනවා. ඔය ඊළඟ කවදා හරි තියෙන දවසට. ඊළඟට තියෙන දවසේ අපිට ඊළඟ සතියේ සානස කරන්න වෙන්නේ නැහැ. මොකද මේ ඕගල්දුවේ වඩින්න තියෙනවා. 18 වෙනිදා ඒකට එන්නේ. කොහොමත් අපි ඉඳෙන්නේ නැහැ මේ. කොහොමත් කීප දෙනෙකුත් අඩුත් වෙනවා නේ. එන සුරාද පන්ති කවද්ද එන්නේ? 16ද? ඉතින් අර පුළුවන් වෙන්නේ නාරදාශි පුළුවන්. ඉතින් අර පොතක් තියෙනවා නේද? එන්නත් 17 නේද යන්න තියෙන්නේ. එමුනම් 16 වෙනිදා පොත බොහෝ විට එයාත් මම කරයි. එහෙම ඉතින් අමාරුයි නේද? වෙන කටයුතු තියෙනවා නේද? අඟුල්ගමේ සානන්තික දේශනා එහෙම තියෙනවා බදාදා. බ්‍රහස්පතින්දාට පාලි පොත තියෙනවා. අපි ඒක ඉතින් ඉදාම කරමු නේද? වෙන සුරාදා කමන්නේ නේද? 16 15 සිකුරාදා මොනවා හරි වැඩ තමයි. දැන් මේක නාරදාශිතුන් ඒක තීරණය කරයි නේ. 16 ඔව් එදාට කරමු ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොනවා 16 තියෙනවා කියලා තියෙනවා. එමුණොත් ඊළඟට ආපහු තියෙන දවසේ 25 විතර එන්නේ අපිට නේද? 18යි ඔව් 25 හඳුදා දවසේ එහෙනම් ඒ කොටස ආයතන බලන්න අර සයන් අභිඤ්ඤා සත්‍චිකත්වා කියන ඡේදය එක 77 අග ඉඳන් 78 මෙද හරියට නංගන් තියෙන්නේ ඔව් ඒ ඡේදය හරි නේද? ඊළඟට ආයි කවුද අපව මං හිතන්නේ ස්වාමීන් වහන්සේලාට පෙළේ කොටසකුත් අපි කියලා මම දෙන්නම් කොට. එමුණොත් ස්වාමීන් වහන්සේ ඊළඟ ඡේදෙ කමන්නේ නැද්ද? ආ ඉන්නේ තියෙනවා. ආ ගමනා කියන්නේ. ස්වාමීන් වහන්සේ එමුණොත් කිරිලිගල්ලි ස්වාමීන් වහන්සේ ඊළඟ ඡේදෙ වගේ 78 පිටුවේ සාත්තං සබ්බයන්ජනං කියන පටන් ගන්න ඡේදෙ. ඔව් 79 පිටුවේ මෙද හරියට. ඒ වෙද්දි අපිට කාලේ ඉවර වෙයි. මොකද එලෙත් අපිට ඒ ටිකේ කියන්න තියෙනවා. මේක නම් පිළ නැහැ. ඊළඟට කෝකටත් ඊට පස්සේ ඒ සීදානන් ගන්න ස්වාමීන් වහන්සේට එහෙම වුණත් තවත් ඒ පිටුව ඉවර වෙනකන් වගේ ඉතිරි ටික කෝකටත් බලාගෙන ඇවිල් තියාගත්තොත් අපිට සමානව ඉවර කරන්න බැරි වෙයි. 79 පිටුවේ දෙවෙනි ඡේදය වගේ හරි නේ? 79 පිටුවේ ඒක අර ඒකමන්තං කියන 80 පිටුවේ පටන් ගන්න තැනට වගිනකන් ඒකමන්තං කියලා පටන් ගන්න එතෙන් වෙනකන් වගේ. හරි, අපිට ඊට වඩා බොහෝ විට යන්න බැරි. ඊට පස්සේ ආපහු තියෙන්නේ පෙළ කොටස. අද දැන් ওই නවත්තපු කොටසේ ඒකේ පෙළේ මුල් ටිකක් මං හිතන්නේ කවුරු හරි බලලා තියෙනව නේද? අර ඔක්කොටිය තිකං අපච්චක් ආයි දුබ්බල්ලෙන් අනාවිකත්වා කියන කොටස කවුරු හරි දැලුවද? සුදම්ම රක්ෂිතාස්ම සනාතර ඒකද දන්නේ කිව්වේ. එමනම් ඒ තික්කං අපච්චක්ඛාය දුබ්බර්ලයන් අනාවිකත්වා කියලා පටන් ගන්න පෙළ පාඩයක් තියෙනවනේ. ඒ පෙළේ ඒ ටිකක් කියවන්න කොට පෙළ පොතක් පොඩ්ඩක් හරි මේකේ 23 වෙනි පිටුවේ ඒකේ මුල් ඡේද දෙක වගේ එහෙනම් කවුරුත් බලලා නැත්නම් ආනන්ද අවශ්‍යද එහෙනම් කියන්න. ඔය ඒකත් සතිය තමයි. ඒ සතිය තමයි. මේ මුල් ඡේද දෙක එහෙනම් කියන්න. අපිට මේ පෙළේ ගොඩක් ඉස්සරහට කියන්න වෙනවා ඉදාට. ඊළඟට ඒ තියෙන ලොකු ඡේදේ තව කවුරු හරි කොතනද? ඒක නම් තව ටිකක් ඉඳලා ඉස්සරහට යන්න වෙනවා නේ. හරි, අපි එතෙන් ආවම හිමුනොත් සන්නාන්තර මම කියන්නම්. එතකන් ආත්මයේ දෙවෙනි කොටස තව කවුද? ඊළඟට හිමුනොත් කියනවා. ආපහු හිමුනොත් සන්නාන්තර ළඟට මෙත්තානන්ද පෙළේ 23 පිටුවේ මේක නා 23 23 අගම අතවාපන කියන එකේ ඉඳන් 24 මැද ඡේදෙත් ඉවර වෙන කන්වාගේ ඊට පස්සේ 24 මැද ඉඳන් 25 මුල් ඡේදෙ වෙනකම් වගේ සුදම රක්තකාරක අතවා අපන උක්කන්ටිතෝ අනබිරතෝ කියලා පටන් ගන්න තහනක් දාලා තියාගන්න. ඔව් දිගටම හැම එකේම මේ විදියට යන්න. එතකොට 24 දෙවෙනි ඡේදෙ නෙමෙයි 3 වෙනි ඡේදෙ ඉන්නම් 25 මුල් ඡේදෙ ඉවර වෙනකම්. හරි නේද? ඊට පස්සේ මේක නා එකම ක්‍රමයකට යන්නේ. ඒකේ ලොකුවට අපිට පරිවර්තනය කරන්නත් වෙන්නේ නැහැ. උනසානාති ඡේද දෙකක් විතර වගේ.
Thank you.
හරි. අපිට බලමුකෝ එදාට. ඒ ටික අපි එච්චර අමාරු නැති නිසා කියාගෙන යන්න තියෙන්නේ. හරි. හොඳයි. එහෙමනම් අදට ඇති නේද? එහෙනම් අද දවසෙත් අපි අර බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන එහෙම මතක් කරගත්තා. ඉතින් නිතරම ඉතින් අපේ සාස්තුණ භාග්‍යතුන් වහන්සේ මේ ගුණවලින් යුක්ත උතුමන් වහන්සේ නමක් කියලා ඉතින් අපි මතක් කරගෙන ඒ වගේම දැන් මේ කතා කරපු විදිහට අපි මේ සමාදන් වෙලා ආරක්ෂා කරන අදිශීල සංඛ්‍යාත උපසම්පදා සීලය කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ උතුම් සීලයක්. ඒ නිසා අපිට මහා භාග්‍යයක් ලැබුණේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පනවපු මේ සීලේක සමාදන් වෙලා ආරක්ෂා කරන්න ලැබීම. ඒ නිසා අපිට නිවන් අවබෝධ කරන අවස්ථාව දක්වාම ඒ බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා වෙනි සත්පුරුෂ උතුමන්ගේ ආශ්‍රය ලබන්න මේ අපි රැස් කරපු සෑම කුසල ධර්මයක්ම හේතු සමිත්‍රය වේවා. ඊටාත්ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සෑම කුසල ධර්මයක්ම අපටත් මේ කුසලය අනුමෝදන් වෙන යම්තාක් උතුමන් වහන්සේලා යම්තාක් සත්පුරුෂ පිරිසක් යම්තාක් සත්ව ප්‍රජාවක් වෙනවද ඒ සෑම සියලු දෙනාටම ඊටාත්ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා. Thank you.